ගරු ඩීබී හේරත්නතුම අතුමන් මිනිත්තු හයක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද විපක්ෂයේ ඉදිරිපත් කරලා තියෙන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන්න. මේ පාර්ලිමේන්තුවේ පහුගිය කාලයේ පුරාවටම පක්ෂ විපක්ෂ අදහස් දිහා බැලුවහම හැමෝම කරන්නේ විත්තු කූඩුවට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම නම්වන එක. නැට චෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරමින් සුකීය බලය තහවුරු කර ගැනීම සමා සඳහායි විපක්ෂය උත්සාහ කරන්නේ. මේ විපක්ෂයට වගකීමක් තියෙනවා තමුන් රට කරවන්නේ මෙන්න මෙහෙමයි කියලා ජනතාවට කරුණු පැහැදිලි කරන්න. ඔවුන් ඒ වෙනුවෙන් මේ කාලය භාවිතා කරන්නේ නැහැ. හැම වෙලාවකම ඔවුන් උත්සාහ කරන්නේ ආණ්ඩු පක්ෂයේ පැත්තට චෝදනා පත්‍ර ඉදිරිපත් කරලා රට විනාශ කරන්න හවුල්ුනේ ආණ්ඩු පක්ෂය කියලා කියන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පක්ෂ විපක්ෂ හැමදෙනෙක්ම අවුරුදු 73ක පාලන තන්ත්‍රයේට යම් යම් මට්ටම් තුලින් හවුල් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ලංකාවේ පුරවැසියන්ගේ මනස අපක්ෂපාදී විදිහට විග්‍රහයක නිරත වෙනවා නම් මේ රට මෙවන් තත්ත්වයකට පත් කරන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු හැම කෙනෙක්ම කුමන හෝ විදිහකට දායක වෙලා තියෙනවා. මෙන්න මේක තමයි සත්‍යය. මේ කාරණාවත් එක්ක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හෙට කියන දවස නිර්මාණය කරන්න ඕන. අද පාලක පක්ෂයක් හැටියට අපිට බරපතල ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට විතරක් නෙවෙයි, මහා විශාල ශක්ති සම්පන්න ආර්ථිකයක් තියෙන එංගලන්ත කියන රටේ අගමැතිවරු වෙනස් වෙනවා. මුදල් ඇමතිවරු 4 දෙනෙක් මේ වෙනකොට වෙනස් වෙලා ආර්ථිකයට මුහුණ දෙන්න, ගැටලුවලට සුන්දුන් දෙන්න ජාත්‍යන්තරයෙන් අපිට ගත්ත උදාහරණ තමයි තියෙන්නේ. ඒ විදිහට ගත්තහම මේ රටේ පාර්ලිමේන්තුවත් තනතුරු වෙනස් වෙනවා. අර්බුද හමුවේ ඒ අර්බුද වලට විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව මේ පාර්ලිමේන්තුව හොඳම උදාහරණ දීලා තියෙනවා. දැන් අද අපිට දකින්න නෑ මහපාරට ගියාපුවම තෙල් පෝලින්. මේ පාර්ලි චම්පික මැතිතුමා ප්‍රකාශ කරා තෙල් පරිභෝජන ප්‍රමාණයන් පිළිබඳව. ඇත්තටම ආර්ථිකය කඩාගෙන වැටුණාම, ආර්ථිකය හැකුළුණාම අපිට පරිභෝජනය කියන කාරණාවට සීමා බන්ධන දාන්න වෙනවා. ඒ අනුව තමයි තෙල් පිළිබඳව ඒ තිබිච්ච උග්‍ර අර්බුදයෙන් මුදවා ගන්න අද කාංචන විජේසේකර ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමල්ලා දෙන්නත් එක්ක එකතු වෙලා මේ QR ක්‍රමය හඳුන්වා දීලා මේ රටේ තෙල් පරිභෝජනයට අවශ්‍ය කළමනාකරණයකට කටයුතු කරේ. ඒ වගේම රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා තමුන්ගේ ආර්ථිකයට ගැළපෙන විදිහට මේ ඉන්ධන භාවිතා කරන්න. ඒ තමයි මේ රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ගත්ත එක්තරා ක්‍රියාමාර්ගයක්. ඒ විතරක් නෙවෙයි, මම කල්පනා කරනවා මේ පාර්ලිමේන්තුවට මීට වඩා වගකීම් සමුදායක් ඉටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද රටක් හැටියට ගත්තහම විශේෂයෙන් මෙතෙක් කල් මේ පාර්ලිමේන්තුව තුළ ගත්ත ක්‍රියාමාර්ග රටේ සංවර්ධනය, භෞතික සංවර්ධනය වෙනුවෙන්, යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙන් හැම වෙලාවකම අයවැයලේඛන ඉදිරිපත් කරා. ඒ අයවැයලේඛනවල මුදල් හදල් වෙන් කරනකොට ඒ 88%ක් 89%ක්ම පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන්. හැබැයි භෞතික සංවර්ධනය ගැන කතා කරනකොට මිනිසුන්ගේ ආධ්‍යාත්ම සංවර්ධනය පිළිබඳව කතා කරන්නේ මිනිසුන් හදන වැඩපිළිවෙලකට ගියේ නැහැ. මේ පටන් ගන්න ඕන, අපි පිළිගන්න ඕන කවුරුත් මේක ඉස්කෝලෙන් පටන් ගන්න ඕන.
පාසල් මිනිත්තු දෙකක
ගානක් පාසල් පද්ධතිය තුළ අද අපිට වලකු වගකීමක් තියෙනවා. මේ පිරිහිච්ච සමාජය නැවත යථාවත් කරන්න නම් අපි ආරම්භ කරන්න ඕන විශේෂයෙන් මානව සම්පත සංවර්ධනය කරන්න පාසල් පද්ධතිය. අද අපේ රට තුළ දිහා බැලුවහම හැම විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිනිස්සු විකෘති වෙන්න ආසයි. පවතින තත්ත්වයත් එක්ක බොහෝ දෙනෙක් ඔවුන් හුදෙකලා ලෝකයකට යන්න මත්ද්‍රව්‍ය භාවිතා කරන. මේ කාරණාවෙන් ඔබට ගත්තහම පවුල් ආරවුල් ඇති වෙලා, මංකොල්ල කෑම් වැඩි දුන්න වෙලා, ඒ වගේ පාතාලය නිර්මාණය වෙලා මිනිස්සු මහපාරේ මරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මේ වගේ තත්ත්වයකට පත් වුනේ? මෙන්න මේව තමයි මේ පාර්ලිමේන්තු තුළ කතා කරන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි. මේවට අපි විසඳුම් දෙන්න ඕන. අපි භෞතික සංවර්ධන වෙනුවෙන් පාරවල් හදලා, බෝක්කු හදලා, අධිවේගී පාරවල් හදලා ඉතින් එහාට මිනිසුන් හැදුවේ නැත්තම් අර හදන අර කියන සම්වර්ධනෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි යෝජනා කරනවා මේ වෙලාවේ මානව සම්පද ශක්තිමත්ව ගොඩනගන්න නම් ඔවුන්ගේ මානසික ශක්තිය හදන්න නම් පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තු තුලින් දෙන්න ඕන. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරු පක්ෂ නායකවරු ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම දිහා බැලුවාම අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැම තැනකම තියෙන වෛරය සුඛී අභිමතාර්ථයන් මුදුන් පමනවා ගන්නට මේ රටේ පාලන තන්ත්‍රයේ කරා ළඟා වෙන්න මේ මහජනතාවගේ තියෙන ප්‍රශ්න භාවිතා කරන හැටි අපිට පේනවා. ඒ භාවිතාවය අපි දකින්නේ අවභාවිතාවක් හැටියට. ඒ නිසා මහජන නියෝජනයේ කාර්යභාරය තුලින් මේ පාර්ලිමේන්තු තුලින් රටට අපි හොඳ පණිවිඩයක් දෙන්න අවශ්‍යයි. ඒ පණිවිඩේ හරි විදිහට දුන්නොත් අර මං ඉස්සෙල් කියාපු මානව සම්පතේ මනුස්සකම ඉහළ තැනකට ගේන්න පුළුවන් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕන. විශේෂයෙන් දැන් පාලක පක්ෂ හැටියට ගත්තාම පක්ෂ නායකවරු නැත්තම් මෙතන නියෝජනය කරන 225 දෙනාම ඔවුන්ගේ අනුගාමිකයන් ගම්වල ඔවුන්ගේ අතිවිශාල පිරිසක් ගම්වලක පුරුක් වගේ ඉන්නවා. ඒ අයට හරි පූර්වාදර්ශයක් දුන්නොත් අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාට පුළුවන් වෙයි යමක් කරන්න. අද විපක්ෂ හැම වෙලාවකම කියන්නේ ආණ්ඩු පක්ෂයේ හොරකම් කරපු පිරිසක් හැටියට. කොතන තැනක මේ ආණ්ඩු පක්ෂයේ කිසියම් කෙනෙක් හොරකම් කරලා තියෙනවද? දූෂණයකට ලක් වෙලා තියෙනවද? ඒක අධිකරණය කර අරන් යෑමේ වගකීමත් විපක්ෂයට තියෙනවා. අපි පැහැදිලිව කියන්න ඕන මේ සමාජයේ ක්‍රියාදාමය තුළ පාර්ලිමේන්තු තුලින් එවන් ක්‍රියාකාරකමකට ලක් වුණා නම් දූෂිත ක්‍රියාකාරකම් වලට හවුල් වුණා නම් හොරකමට වංචාවට එකඟ වුණා නම් ඒ හැම කෙනෙක්ම නීතිය රැහැනට හසු කරලා දීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ ක්‍රියාදාමය තුළ පාර්ලිමේන්තු තුළ පිරිසුදු බව නිර්මාණය කරලා පාර්ලිමේන්තුවෙන් හරි පණිවිඩයක් සමාජයට දුන්නොත් අපි විශ්වාස කරනවා අන්ත අසරණ තත්ත්වයට පත්වෙච්ච ශ්‍රී ලංකාව නැවත ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඒ කාරණාව ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ඔබෙන් සිට ඔබතුමාට ඊළඟට ගරු මහාචාර්ය ගරු චරිත හේරත්නතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ සභාව කල් තැබීමේ විවාදයේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. අපේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව සහ අපේ රටේ ජනතාව මේ වෙලාවේ විදින පීඩාව සම්බන්ධව මේ සභාව මීට වඩා සංවේදීව සාකච්ඡා කළ යුතුයි කියන අදහස අපිත් පිළිගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අනුර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරපු මේ සභාව කල් තැබීමේ විවාදය ඉතාම කාලෝචිතයි, ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා. අපි විශේෂයෙන්ම මේ කාලේ ගත කරමින් ඉන්නේ ආර්ථික අර්බුදෙකුත් දේශපාලන අර්බුදෙකුත් කියන අර්බුද දෙකක් එකට ගැට ගැහිච්ච කාලෙක. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ අවස්ථාවේ සභාවේ ඉන්නවා. නමුත් අපේ ආණ්ඩුවේ දෙදෙනෙක් ඇරෙන්න කවුරුවත් මේ සංවාදයට සහභාගී වෙන අවස්ථාවෙත් නැහැ. ඒකෙන් කියන්නේ බොහෝ අවස්ථාවල අපි මේ ප්‍රශ්නයට දාලා තියෙන බර කොච්චරද කියන එක තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. නමුත් අපේ රට අපි 2019 අලුත් ආණ්ඩුවක්, අලුත් වැඩසටහනක්, අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් දේශපාලනයක් ආරම්භ කරන්න උත්සාහ කරපු කණ්ඩායමක්. නමුත් ඉතාම කනගාටුදායක විදියට ඒ උත්සාහය බරපතල විදියට කඩාගෙන වැටිලා අපේ දේශපාලනය විතරක් නෙමෙයි රටේ ආර්ථිකයයි රටේ දේශපාලනයයි දෙකත් බිමට කඩාගෙන වැටුණා. ඒ නිසා මෙන්න මේක අපි මේක ගැන අපි අද ඉන්නේ මොන වගේ විවේචනයකද කියන එක විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පත්වෙච්ච හැම දෙනාගේම අභ්‍යන්තර ස්වං විවේචනයක් තියෙන්න ඕන. අභ්‍යන්තර ස්වං විවේචනයක් තියෙන්න ඕන. අපි අද පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදිහට විපක්ෂයට ඇවිල්ලා ඉඳගෙන කරන්නේ අපිට දැනෙනවා අපි මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න පුළුවන් දේශපාලනයක් අපිට නිර්මාණය කරන්න බැරි වුණා. අපි මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලනයක් අපිට මේ කාලය තුල ගොඩනගන්න බැරි වුණා. අපි මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉදිරියට ගෙනියන්න පුළුවන් ජනාධිපතිවරයෙක් අපිට නිර්මාණය කරන්න බැරි වුණා ජනතාව ඡන්දයෙන් පත් කෙරුවට. අපි ඒ නිසා මේක පිළිබඳව බරපතල ස්වං විවේචනයකට යන්න ඕන. අනුර දිසානායක මැතිතුමා නෙමෙයි මේ සභාව කල් තැබීම ගේන්න ඕන අපේ දේශපාලන කඳවුරේ හිටපු අය කියලා මම විශ්වාස කරනවා. මට ඉස්සෙල්ලා කතා කරුවා අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා. එතුමා කිව්වා ඒ කාලේ අද විපක්ෂයට ගිහිලා ඉන්න සමහර අය ඒ කාලේ නිශ්ශබ්දව හිටියා දැන් කතා කරනවා කියලා. මම කියන්න කැමති එතුමාලා කෘෂිකර්ම අර්බුදේ හදන වෙලාවේ පෝර අර්බුදේ හදන වෙලාවේ ගොවි ජනතාවගේ පාර්ශවයේ නියෝජනය කරපු මේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරුත් ඔය පැත්තේ ඉන්න මන්ත්‍රීවරුත් ඇතිතරම් කතා කරුවා. ඇතිතරම් කතා කරුවා හැම ගෲප් මීටිමකම. නමුත් ඒ කිසිම කතාවකට කිසිම පිළිගැනීමක් ලැබුණේ නැහැ. බුද්ධිමත් භාවය පැත්තකට විසි කරලා මිත්‍යා දෘෂ්ටිකත්වය ඒ වගේම අඥානකම ඉස්සරහට ගෙනහිල්ලා තමයි කෘෂිකර්ම ප්‍රශ්නේ අපේ රට විශාල අර්බුදයකට වැටුනේ. අද මේ ආර්ථික අර්බුදයේ ආරම්භක තැන තියෙන එතන ඒක ගැන අපි ස්වයං විවේචනයක් කරන්න නැතුව වෙන අයට ඇඟිලි දික් කරන එක වැරදි. ඒ විතරක් නෙමෙයි ආර්ථිකයේ පිළිබඳ මේ ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්වභාවික අනතුරක් නෙමෙයි. අද වහිනවා වතුර ගලනවා මේකට අපි කියනවා ස්වභාවික අනතුරක් කියලා. සුනාමි එනවා මූද ගොඩ ගලනවා මේකට අපි කියනවා ස්වභාවික අනතුරක් කියලා. කඳු නාය යනවා ගම් යට වෙනවා මේකට අපි කියනවා ස්වභාවික අනතුරක් කියලා. හැබැයි මේ ආර්ථික අර්බුදය අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය ස්වභාවික අර්බුදයක් නෙමෙයි. මේක මෑන් මේඩ් ක්‍රයිසස් එකක්. මේක හදපු එකක්. මේක හැදුවේ කොහොමද කියලා නිර්මාණශීලීව මේක හැදුවේ කොහොමද කියලා බලන්න අවශ්‍යයි. මේක බලන්න අපි කෝප් කමිටුවේ මගේ අවසාන කාලේ මේක සම්බන්ධව අපි වැඩ කරන්න ආරම්භ කරුවා විතරයි අලුත් ජනාධිපතිතුමා ඇවිල්ලා මේක නවත්තලා දැම්මා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අර්බුදෙන් අද පීඩා විඳින හැමෝගෙම ජීවිතයක ගැට ගැහිච්ච මේ ප්‍රශ්නේ කොහොමද ආවේ කියලා අපි බලන්න ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආර්ථික අර්බුදෙත් එක්ක
ගැට ගැහිච්ච
දේශපාලන අර්බුදයක් තියෙනවා. ඔබතුමා කියපේ මට ඇහුන්නේ
නැහැ. තව මිනිත්තු දෙකයි
කියලා. මේ අර්බුදෙත් එක්ක ගැට ගැහිච්ච දේශපාලන අර්බුදයක් තියෙනවා. මොකද දේශපාලන අර්බුදේ කියන්නේ? අද පාර්ලිමේන්තුවයි සමාජ මතයයි අතර පරස්පරයක් විරසකයක් නොගැලපීමක් තියෙනවා. අද ජනාධිපතිතුමයි රටේ ජනතාවගේ මතයයි අතර නොගැලපීමක් පරස්පරයක් විරසකයක් තියෙනවා. ජනතාව තෝරගත්ත ජනාධිපතිවරයෙක් ඉඳලාද එළියට ගිහිල්ලා අපි අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් සක්සීඩින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් එක්ක වැඩ කරන කාලයක්. එනිසා එතුමයි රටයි අතර තියෙන මේ විරසකය දේශපාලන විරසකයක් විදියට පේන්නේ. එනිසා අපි මේ වෙලාවේ කළ යුතු බුද්ධිමත්ම දේ තමයි මේ රටේ අයිතිකාරයන්ගෙන් අහන එක, මේ යන පාලනය හරිද, මේ යන කැබිනට් එක හරිද, මේ යන ජනාධිපතිවරයාගේ වැඩසටහන හරිද කියලා රටේ අයිතිකාරයාගෙන් අහන්න ඕන. ගෙදරක කුලියට ඉන්නකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෙදර වෙනස් කරන්න ගෙදර අයිතිකාරයාගෙන් අහන්න ඕන. එහෙම නැතුව කුලීකාරයාට ගෙදර බලාගන්න දීපු මිනිහට වහලේ ගලවන්න අයිතියක් නැහැ. ඒ වගේ මේ ආණ්ඩුවේ අද ප්‍රතිසංස්කරණ යෝජනා කරන අය කල්පනා කරන්න ඕන. අයිතිකාරයා ජනතාව නම් ජනතාවගෙන් අහන්න නැති පාලනයක් අරගෙන යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ඉදා නුදුරේ එන පළාත් පාලන මැතිවරණේ කදිම අවස්ථාවක් ජනතාවගෙන් අහන්න. පළාත් පාලන මැතිවරණේදී ජනාධිපතිවරේ පත් වෙන්නේ නැහැ තමයි. පළාත් පාලන මැතිවරණේදී පාර්ලිමේන්තුවක් පත් වෙන්නේ නැහැ තමයි. හැබැයි ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ මතය, ජනතාවගේ ගමන් කරන හිතන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. එනිසා අපි විශ්වාස කරනවා මේ පළාත් පාලන මැතිවරණේ නවත්තන්න දාන උප්පරි වැට්ටි වලට විශේෂයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඕන මගේ ඊටාම හිතවතෙක් අපේ මහින්ද දේශප්‍රිය මැතිතුමාගේ නම දැන් පාවිච්චි කරනවා. මේකට අහු වෙන්න එපා. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මම කියන්නේ මේකට අහු වෙන්න එපා. ඔබතුමාව පාවිච්චි කරලා එළියට විසි කරන්න යන්නේ, ඔබතුමාව ඉදිරියට දාලා ඡන්ද කල් දාන වැඩසටහනක් ගේන්න යන්නේ. අපි මේක පරද්දනවා. අපි මේක පරද්දනවා. අපි මේක පරද්දනවා. ඒ නිසා මහින්ද දේශප්‍රිය මැතිතුමාට මගේ මිත්‍රයාට මම ලේකම් කාලේ එතුමා අපේ කොමසාරිස්වරයා අපි බොහොම හොඳට වැඩ කරලා තියෙනවා. මම එතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ මේ වැඩේට අත තියන්න එපා. ඔබතුමා ඉවර වෙන වැඩක් තමයි මේ ආරම්භ වෙන්නේ. අපි ඒ නිසා මේ වෙලාවේ කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ආර්ථික අර්බුදය බරපතල දේශපාලන අර්බුදයක් හදලා තියෙනවා. මේකෙන් ගොඩ යන්න ජනතාවගේ මතය විමසන ළඟම අවස්ථාවේ ආසන්නම අවස්ථාව අත්පත් කරගමු කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා.
ප්‍රවේශිත ඔබතුමාට ඊළඟට ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ කෙටි වේලාව තුළ මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට තියන්න ගරු ජනාධිපතිතුමාවත් පළාත් පාලන පළාත් සභා අමාත්‍යවරයා හැටියට කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමාවත් මේ රජය කිසි ලෙසක පළාත් පාලන මැතිවරණය හෝ කුමන හෝ එළමෙන මැතිවරණයක් තියන්න ප්‍රමාද කරන්න හෝ පසුපසට යන්න සූදානමක් නැහැ කියන එක. අනිවාර්යයෙන්ම නියමිත වේලාවට ඒ මැතිවරණ පවත්වීමේ ඒ වගකීම රජයේ බාර අරගෙන තියෙනවා කියලා අපි ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා මැතිවරණ කල් දාන්න අවශ්‍ය නැහැ. මහින්ද දේශප්‍රිය මැතිතුමා කියලා කියන්නේ මේ රටේ දීප්තිමත් රාජ්‍ය නිලධාරියෝ. මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහා පැත්තේ ඉන්න පසුගිය යහපාලන කාලේ යහපාලන ආණ්ඩුව විසින් තමයි මේ පනත ගෙනාවේ. මේ පනත ගෙනල්ලා සම්මත කරලා ඒ වෙලාවේදීත් අපි පෞද්ගලික අදහස් කිව්වා මේක විශාල ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් ඒ පිළිබඳව සැලකිල්ලට ගත්තේ නැහැ. ඇත්තටම මේක යෝජනා වුණේ 70ත් 30ත් සමානුපාත ක්‍රමයට සහ කොට්ටාස් ක්‍රමයට, එහෙම නැත්නම් කේවල සහ සමානුපාතික ක්‍රමයට. නමුත් ඒක 60යි 40 දක්වා ගෙනල්ලා මේ සභාව ඒකමතිකව, මම ඒක යටින් ඉරක් අඳිනවා, තමුන්නාන්සේලා කවුරු කවුරුත් මේක වක්කීම ගන්න ඕනේ, ඒකමතිකව සම්මත කරේ පළාත් පාලන පනත මේ සභාවේ. ඒකේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. අති විශාල සභිකයෝ ප්‍රමාණයක් ආවා. 8,447ක් ඒ සභික ප්‍රමාණය. එතකොට ඒක වෙනස් කිරීම සඳහා ජනතාවගේ විශාල උනන්දුවක් සහ කැමැත්තක් තියෙනවා. ඒ වගේම මේ කොට්ටාස ඒ නිර්ණය කිරීමේදී ඒකයි මේ වෙලාවේ මහින්ද දේශප්‍රිය මැතිතුමා වැනි මැතිවරණ කොමිසම් සභාවේ දීර්ඝ කාලයක් කටයුතු කරපු සභාපතිවරයා හැටියට අවබෝධයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නිසා තමයි එතුමාව මේක සභාපති කරලා තියෙන්නේ. එතුමාට මඩ ගහන්න එපා, මේ මැතිවරණ කල් දාන්න එතුමාව සභාපති කරලා තියෙනවායි කියලා. අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසේ 28 වෙනිදා තමයි ලබන අවුරුද්දේ මේ වාර්තාව දෙන්න තියෙන්නේ. ඒ වාර්තාව පෙබරවාරි මාසේ 28ට කලින්, ඒ කියන්නේ අවසාන දිනේ ඊට කලින් ලැබුණු වහාම මැතිවරණේ තියන්න මැතිවරණ කොමිසමට අවශ්‍ය බලය තියෙනවා. එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා ඊළඟට පළාත් පාලන පනත ගේන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුවට පළාත් පාලන පනත ගෙනාවාම විපක්ෂයේ අපි දෙගොල්ලම එකතු වෙලා ඒක සම්මත කරමු. ඒක සම්මත කරාට පස්සේ ඒ මැතිවරණයට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්කම තියෙනවා. අද මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කතා කරන් දැන් ඒ මැතිවරණයේදී විශේෂයෙන්ම ඇති වෙන ප්‍රාදේශ සභාවල ජනමතයේ තියෙනවද? උදාහරණයක් ඇදියට රත්නපුර ගත්තොත් කොට්ටාස 12ක් දිනලා 3යි පරාද. හැබැයි සභාපතිපත් කරගන්න බෑ, නගරාධිපතිපත් කරගන්න බෑ. කොට්ටාස 12ක් දිනලා 3ක් පෙරදිලා ප්‍රධානියා පත් කරගන්න බෑ මේ පක්ෂෙන්. එතර ජනමතයක් තියෙනවද? එහෙනම් මේ පනත වෙනස් වෙන්න ඕනේ නැද්ද? මේ පනත වෙනස් කරන්නේ අපේ පෞද්ගලික උවමනාවන් කාටවත් නෙමෙයි. මේ පනතේ අඩුපාඩු තියෙන හින්දා. ඒ නිසා ගරු එහා පැත්තේ කතා කරන මගේ මං ගොඩක් ආදරය කරන අපේ ඩිලාන් පෙරේරා ගරු අමාත්‍යතුමත් අපි දෙන්නව මම නම් නෙමෙයි අපි ඔක්කොම මේකට එදා අත උස්සලා මේක සම්මත කරා. ඉතින් ඒ නිසා මේකේ වරදක් තියෙනවා. ඒ වරද නිවැරදි කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේ වක්කීමක්.
ඔව් ගරු ඩිලාන් පෙරමැතුමා,
මම උත්තර දෙන්න බෑ, මගේ නම කියපු ඉඳ අවසරයි නේද?
කෙටියෙන් කියන්න ගන්නවද?
නෑ, ඔබතුමා කියන පරිදි මේක 4,000 8,000 වුණේ කියන කාරණේදී අපි ඔක්කොම අමතක කරන කාරණා දෙකක් තියෙනවානේ. එකක් කාන්තා නියෝජනයේ 25%ක් දැම්මා. ඔව්. දැන් මේ රටේ හැම කෙනාම කෝ කාන්තා නියෝජනේ කියලා. එතකොට දැන් කාන්තා නියෝජනයේ ඕනේ කියපු අපි දැන් අර 8,000 4,000 කිරීම කියන ලස්සන බෝඩ් එකට යට වෙලා කාන්තාව අඩු කරනවාද? ඊළඟට 4,000 8,000 වුණේ කොට්ටාස නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නම් වුණා. ඒක ඉතාම වැදගත් හොඳ හොඳ අලුත් සංශෝධනයක් හදන්න ගෙනා.
හරි පැහැදිලි.
හරි බොහොම
සුදුයි. නෑ ඒ ඒකෙදි ඒ උන කාරණේ තමයි කාන්තා නියෝජනය පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. එතන ඇත්තටම මූලික යෝජනා වෙලා තිබ්බ 70% සහ 30 ක්‍රමයට ආවනම් සභාවල ජන මතය පිළිබු වෙනවා. දැන් තියෙන්නේ ජන මතය පිළිබු වෙන්නේ එකක්. ඒක තමයි. ඉතින් ඒකට මේ සභාවේ ඔක්කොම එදා හිටපු අය වක් කියන්න ඕනේ. ඔක්කොම ඒකමතිකව සම්මත කරේ. ආ ආණ්ඩු පක්ෂය විතරක් කවුත් එහෙම නෙමෙයි. ඔක්කොම සම්මත කරේ. ඒකයි මම කියන්නේ වැරදක් වෙලා තියෙනවා. ඒක දැන් නිවැරදි කරන්න ඕනේ. ඒක අපි නිවැරදි කරමු. ඒකෙන් අදහස් කරන්නේ මැතිවරණ කල් දානවා කියලා. මැතිවරණ නියමිත වෙලාවට තියමු. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් සමහර කට්ටිය ඇවිල්ලා කියනවා ලක්ෂ 22 කෝටි 22ක් එක්ක මං එළියට බහිනවා. කෝටි 22ක් එක්ක කාටද එළියට බහින්න බලුවන්? මේ රටේ ඡන්දෙ දෙන්නේ 1 කෝටි 30 ලක්ෂයයි උපරිම 1 කෝටි 35 ලක්ෂයයි ඡන්දෙ දෙයි.
මිනිත්තු දෙකක් කාලයක් තිබුණා මට.
දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන්න මිලියන 8ක් විතර අපේ රටේ. ඒ වුණාට කියන්නේ කෝටි 22ක මාත් එක්ක එළියට බහිනවා. සමහරවහාර කියන අපිට තමයි ජනමතය තියෙන්නේ කියලා. අපිට තමයි ජනමතය තියෙන්නේ කියලා. පොදු ජන පෙරමුණ රැස්වීමක් තිබ්බහම ඒකේ 3-4000ක් ඉදිබහම ඒව ජනමත නෙමෙයි. අනිත් අයගේ 2000-3000ක් ඉදිබහම සමගි ජන බලවේගය අන්න ජනමතය. උද්ඝෝෂණයක් කරත් අන්න ජනමතය. ඉතින් ඒ නිසා පහුගිය මැතිවරණේ පොදු ජන පෙරමුණට ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ නැති 158ක් විතර මේ රටේ ඉන්නවා. ඒ 158 පුළුවන් නෑ මට වෙලාව
නෑ. රීති ප්‍රශ්නයක් ඔයද වාරස?
ඔව් මොකද රීති ප්‍රශ්න?
දැන් කෝටි ගණන් ඕනේ නෑ. දැන් ඕනේ 134යි.
හරි බොහොම ඉස්සෙති.
ඒ නිසා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණේ තිබ්බහම තමයි ජනතාවගේ මතය පැහැදිලි කරගන්න වෙන්නේ. ඒ නිසා මැතිවරණයට ඕන වෙලාවට යන්. හැබැයි දැන් සමහර අය හිතාගෙන ඉන්නේ අපිට තමයි ලොකුම ජනමතය තියෙන්නේ කියලා. ඒකත් මනින්න පුළුවන් මැතිවරණයට ගියපුවාම. ඒ නිසා පළාත් පාලන මැතිවරණේ තියෙන ඕන වෙලාවක නීතියානුකූලව ව්‍යවස්ථානුකූලව මේ පනත්වල තියෙන ගැටලු निराකරණය කරලා, එහෙනම් සීමා නිර්ණය ගැටලු निराකරණය කරලා, සභික සංඛ්‍යාවේ තියෙන ගැටලු निराකරණය කරලා ලැබෙන ආසන්න මොහොතේ අනිවාර්යයෙන්ම මැතිවරණයට යනවා. ඒ ඕන වෙලාවක ආණ්ඩුව ඇතුළේ අපි මැතිවරණයට සූදානම් කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ගරු ආචාර්ය නාලක ගොඩේව මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නම් දකින්නේ මේ දවස්වල අපේ ආණ්ඩු පක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීවරු ඇමතිතුමන්ලා ගම්වල ඇවිදිනවා. හැබැයි අපි නම් ගම්වල ඇවිදිනවා. ඇවිදිනකොට මේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන අපිට ජනතාව බොහොම හොඳට පැහැදිලි කරනවා. සමයි ජනතාවගේ පැත්තෙන් අපේ ඡන්දදායකගේ පැත්තෙන් මම පොඩ්ඩක් කරුණු කීපයක් පැහැදිලි කරන්න. මේ ජනතාව මොනවද කියන්නේ කියලා අපිට රාජ්‍ය සේවකයෙක් හම්බුනාම ඇමතිස්සම රාජ්‍ය සේවකයා කියන්නේ මන්ත්‍රීතුමා අපේ වැටුප් නම් වැඩි වෙලා නැහැ, එදා තිබුණා වගේම හැබැයි අපේ වියදම 100%කින් වැඩි වෙලා, ඒ නිසා ජීවත් වෙන්න අමාරුයි කියලා. මේසන් වැඩ කරන, වඩු වැඩ කරන, විදුලි වැඩ කරන කාර්මිකයෙක් හම්බුනාම කියන්නේ අපි වැඩ කරන්නේ දවස්පඩියට, හැබැයි මේ ඉදිකිරීම කර්මාන්තේ කඩා වැටලා නිසා අපිට සතිය දවස් 7න් සමහර දවස් 3ක් විතර තමයි වැඩ තියෙන්නේ. මුළු සතියම ගෙවා ගන්න තියෙන්නේ මේ ආදායමෙන් කියලා. ස්වයන් රැකියා කරන කාන්තාවකට කතා කරාම ඇය කියන්නේ එදා අපි ඇඳුම් ටිකක් මැහුවා, මල් ටිකක් වික්කා, මොන හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරා, අදේ භාණ්ඩෙට ඉල්ලුමක් නැහැ. නිෂ්පාදන පිරිවැයත් වැඩි වෙලා. ඒ නිසා අපිට ආදායම නැහැ. පුළුවන් නම් අඩුම ගානේ අපිට වෙළඳ පොලක් හොයලා දෙන්න කියලා. පිරිවෙනේ හාන්දුරට කතා කරාම හාන්දුරෝ කියන මහත්තයෝ අපිට ඉස්සර වගේ දැන් දාන ඉන්නේ නැහැ. අපිට මිනිස්සුන්ට කරදර කරන්නත් බෑ. මොකද මිනිස්සු අමාරුවෙන් දාන ගෙනත් දෙන්නේ. සමහර වෙලාවට සාමාන්‍ය රහඳුන්ට කන්න දෙන්න බැරුණාම අපිත් උයා ගන්න උත්සාහ කරනවා. හැබැයි අපේ අතේත් මුදලක් නෑ. මොකද විදුලි බිලත් එදා 5000 ගියපු එක අද 30000ක් ගෙවන්න වෙලා කියලා. පෞද්ගලික අංශයේ සේවකයෙකුට කතා කරොත් ඒ සේවකයා කියනවා අපේ ආදායම අපි සැලසුම් කරලා තිබුණේ. අපේ බඩුවලට කොච්චරක් යනවද, ණය ගෙවන්න කොච්චරක් යනවද මේ ආදී වශයෙන්. දැන් හැබැයි අපේ නිවාස ණය හොඳටම වැඩි වෙලා, අපේ වාහන ලීස් එක හොඳටම වැඩි වෙලා, අනිත් පැත්තෙන් අපේ බදු වැඩි වෙගෙන යනවා. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. තරුණ දරුවෝ ඉන්න දෙමාපියන්ට කතා කරා මෙය කියන්නේ මන්ත්‍රීතුමා අපේ රටේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ අපිට ඉස්සරහට. අපේ දරුවන්ට අනාගතයක් නැහැ. ඒ නිසා තියෙන ඉඩමක් කඩමක් හරි විකුණලා කොහොම හරි දරුවා පිටරට යවන්න තමයි අපි බලන් ඉන්නේ කියලා. හැමතැනම ඉන්න කුඩා මධ්‍යම ව්‍යාපාරිකයෝ කියනවා අපි ඉස්සර සේවකයෝ 30ක් සේවකයෝ 40ක් සේවකයෝ 50ක් තියාගෙන හිටියත් දැන් එකෙන් භාගය ඉන්නේ. මොකද අපිට මේ ව්‍යාපාරය කරන්න බෑ. 30 පොලියට සල්ලි අරගෙන අපිට බිස්නස් කරන්න බෑ. පිරිවැය හොඳටම වැඩි වෙලා අපේ සේවකයන්ටත් අපි වැඩිපුර ගෙවන්නට ඕනේ. මේ විදිහට බිස්නස් කරනවට වඩා හොඳ ඇත්තටම මේ බිස්නස් වහලා දාලා පිටරටකට හරි යන්නේ එක කියලා. රබර් නිෂ්පාදකයා කියනවා එදා රුපියල් 700ක් හම්බෙච්ච රබර් වලට අද හම්බෙන්නේ රුපියල් 400යි කියලා. ගොවියා කියනවා වගාව කරගන්න බෑ, පොහොර ලැබෙන කිලෝ ප්‍රමාණයෙන් දරා ගන්න බෑ කියලා. පොල් නිෂ්පාදකයා පොල් අපනයන කරන කෘෂි නිෂ්පාදන අපනයන කරන කෙනා කියනවා අද පුදුමකර කතාවක් ඒගොල්ලොත් කියනවා. අද අපිට බෝඩර් එකක් තිබ්බත් බඩු කියවා ගන්න බෑ. ඒගොල්ල කියන්නේ ටැංකි කියලානේ කන්ටේනර්ස් නෑ. මොකද ඉම්පෝස්ට් රෙස්ට්‍රික් කරලා ලංකාවට එන කන්ටේනර්ස් ප්‍රමාණය අඩුයි, එක්ස්පෝර්ට් කරගන්න බෑ ඒගොල්ලන්ට. ඉස්කෝලේ විදුහල්පතිතුමා කියනවා මන්ත්‍රීතුමා පාසලට ළමයි අපේ රැස්වීම උදේ දැන් තියන්නේ නෑ. මොකද රැස්වීම ළමයි කලන්තේ දාලා වැටෙනවා. අපි දවල්ට කියලා තියෙනවා අමක්වත් තියෙන දෙමාපියන්ට කැම ටික වැඩිපුර වන්න කියලා අනික් කැමෙන්ට බෙදා ගන්න. ඒ ළමයින්ට ලැජ්ජ නිසා අපි කැම වෙනම තැනක තියෙනවා. හැරෙන පමාවෙන් ඒ කැම ටික ඉවරයි කියලා. අසනීපෙන් රෝගියෙක් ඉන්න පවුලකට කතා කරොත් එයා කියනවා අපි දන්නේ නැහැ කොහොමද මේ රෝගියාට ප්‍රතිකාර කරන්න කියලා. බෙහෙත් නැයි ස්පිරිතාලේ එළියෙන් බෙහෙත් ගන්න ගියාම 100%කින් 400%කින් බෙහෙත් මිල වැඩි වෙලා කියලා. දොස්තර මහත්තයට කතා කරාම දොස්තර මහත්තයා කියනවා මගේ නම් යාළුවෝ දැන් 800ක් විතර මේ අවුරුද්දේ රට දාලා ගියා. සමහර ඇතරම පැනලා ගියා. මමත් මේ කල්පනා කරගෙන ඉන්නේ කොහොමද එළියට යන්නේ කියලා. ওই විදිහට අපිට කතා කරන්න පුළුවන් নানা ප්‍රකාර මිනිස්සු ගැන. හැමෝම මේ ප්‍රශ්න වලින් මිරිකිලා අන්තිම අසරණ වෙලා ඉන්නේ. මේ සියලු ප්‍රශ්න වලට මූලිකම හේතුව තියෙන්නේ මේ ආර්ථිකය අද සංකෝචන වීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 වසරේ කොරෝනා අර්බුදයෙන් එළියට ආපු වසරේ අපි 3.6% වර්ධනයක් තිබ්බා මේ සියලු අමාරුකම් මැද්දේ. හැබැයි මේ වසරේ මේ කවුරු මොනවා කතා කරාද ආර්ථික වර්ධන වේගයේ පළවෙනි කාර්තු දෙකේ ඍණ 8.1යි. දැන් පුරවකතනය කරලා තියෙන්නේ මේ අවුරුදු වෙනකොට ඍණ 8.4 වෙනවා කියලා. මේ විදිහට ආර්ථිකය කඩාගෙන වැටෙනකොට මම ඔය කලින් කියපු ප්‍රශ්න වගේ නෙවෙයි දහස් ගුණයකින් මේ ප්‍රශ්න වැඩි වෙනවා. මම ඉන්සයි ඊයේ පෙරේදා කිව්වා අපි ජනාධිපතිතුමා කියනවා එතුමා දැන් ටයිටැනික් එක නැවහැපිලා දැන් හිමකන්ද ඉන්නේ කියලා. මම හිමකන්ද නෙවෙයි අපි ගිනි කන්ද ඉන්නේ. කොයි වෙලාවේ මේ ගිනි කන්ද පුපුරයිද දන්නේ නැහැ කියලා. තව එක දවසකින් මිනිස්සු එළියට එනවා අපිට ඒක දරා ගන්න බැරි ගිනි කන්ද අපවට පත් වෙනවා. කරු කතානායකතුමනි මේ ප්‍රශ්න ගැන අපි කොච්චරාත්ම කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන කතා දිහා ආගෙන ඉනොත් මට පුදුම හිතෙනවා මේ මන්ත්‍රීතුමාලගෙන් හරි අඩකටවත් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයෙන් නැට මේ ප්‍රශ්න ගැන තාමත් අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ තාම කතා කරන්නේ රෝග ලක්ෂණ ගැන. රෝග ලක්ෂණ ගැන කතා කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි රෝග නිදානේ වටා ගන්න ඕනේ. දැන් මොකක් ගැනද මේ හැමතිස්සම කතා කරන්නේ? හැමතිස්සම කතා කරන්නේ ණය ගැන. ණය ප්‍රතිවගත කරන එක ගැන. IMF එකෙන් කොහමද ණය 2.9 බිලියන් ණය ගන්න කියන එක. ණය කියලා කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රෝගයේ ලක්ෂණ පමණයි. ඒක නෙවෙයි රෝග නිදානය. රෝග නිදානේ ඉතාමත්ම සරලයි. මේ රටේ කාලාන්තරය තිස්සේ පවතින මේ අයවැය පරතරය. දිගින් දිගටම වැඩි වෙන අයවැය පරතරේ මේක තමයි පළවෙනි රෝග නිදානේ. දෙවෙනි රෝග නිදානේ තමයි අපිට කාලාන්තරය තිස්සේ විසඳගන්න බැරුව තියෙන ගෙවුම් ශේෂයන්ගේ. අපේ රටින් පිටතට යන විදේශ විනිමය ප්‍රමාණයට වඩා අඩුයි අපේ රටට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණය. මෙන්න මේ ප්‍රශ්න දෙකට විසඳුම් හොයන්නේ නැතුව අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට බෑ. ඒ නිසා ණය ගැන කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හැබැයි මේ ප්‍රශ්නේ මේ විදිහටම මුණ දීපු රටවල් වන්තරම් ලෝකයේ තිබෙනවා. අපි දන්න මේ බෑත කාලේ නම් පහුගිය අවුරුදු 50 මේ බංගලොත් දේශ රටවල් බොඹ ටිකයි තියෙන අටකටත් අඩුයි. ආසියාවේ මේ බංගලොත් තුන එක රටයි. ලංකාව පමණයි. හැබැයි ඉන්දියාව අපේ ආසන්න ඉන්දියාව 1990 ගණන්වල මීට ආසන්න තත්වයකට ආවා. දැන් අපි මේ අවුරුද්දේ මුල කාලේ තිබිච්ච තත්වෙට ඉතාමත්ම ආසන්න තත්වයකට ආවා. හැබැයි බංගලොත් කියලා කිව්වේ නෑ. ඒ වෙලාවේ මොකද ඉන්දියාව කරේ? ඉන්දියාවේ නායකයෝ ඒ වෙලාවේ නරසිංහ රාව් අගමැතිතුමා එතුමා ගෙනාවා මේ ඒ රටේ ඉන්න ආර්ථික විශේෂඥයෝ මන්මෝහන් සිං මහත්මයා ගෙනල්ලා ආර්ථික විශේෂඥයෝ පිරිසක් දාලා එයාට කිව්වා මේකෙන් ගොඩ එන්න අපිට සලස්මක් දෙන්න. එයා ඉදිරිපත් කළ උපාය මාර්ගයේ සලස්මක්. ඒ සලස්ම සාකච්ඡා කළ රජය හඳුන්වා දුන්නා. ඊට පස්සේ ආණ්ඩු ගණනාවක් වෙනස් වුණා. හැබැයි කොච්චර ආණ්ඩු වෙනස් වුණත් මේ ප්‍රතිපත්ති මාලාව වෙනස් වුණේ නැහැ. එකම ප්‍රතිපත්ති ආණ්ඩුව දිගටම ක්‍රියා කරගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්දියාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩාව පමණක් නෙවෙයි අද ලෝකයේ තිබෙන වේගීම සංවර්ධන වෙන රටක්. පසුගිය දශකයේ දළ වශයෙන් 7% වර්ධන වේගයක් තියාගත්ත ඉන්දියාව තව අවුරුදු කීපකින් ලෝකයේ තුන්වෙනිට ප්‍රබලතම ආර්ථිකය බවට පත් වෙනවා.
කාලය අවසන් වෙනකොට කාලය අවසන්
වෙනවා. අපි ඒකෙන් කරු කතා නැකතුමනි මේක අපිටත් කරන්න පුළුවන්. අපිට කරන්නට නම් අවශ්‍ය වෙන්නේ මේ සම්බන්ධ සැලැස්ම. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයට කියනවා මෙතන ඇවිල්ලා විකාර කතා කරගෙන ඉන්න එපා. තමුන්නාසයගේ සැලැස්ම කියන්න. තමුන්නාසයගේ උපාය මාර්ගයේ සැලැස්ම කියන්න. ඒ සැලැස්ම කිව්වොත් අපි ඒ සම්බන්ධයෙන් අපි අදහස් දෙන්න. අපේ උපාය මාර්ගයේ සැලැස්ම අපි කියනවා ජනතා සභාව මේ ස්වාධීන රජින්ද කණ්ඩායම මේ මාසේ 13 වෙනිදා අපේ උපාය මාර්ගය සැලසම කියනවා. ඒ වගේම තවත් විපක්ෂ ඉන්න කණ්ඩායම් ගන්නව එයාගේ වැඩසටහන් ඉදිරිපත් කළා තියෙනවා. මේවා බලන්න, මේවා සාකච්ඡා කරන්න, මේවෙන් ගන්න පුළුවන් දේවල් කරගෙන දෙයියන්ගේ නාමයට තමුන්ගෙම කියලා උපාය මාර්ගය සැලසම හදාගෙන ඒක ක්‍රියාත්මක කරන්න. නැත්තම් මේ විදිහට කතා කර කර ජනතාව රවට රවට ඉඳලා මේ ප්‍රශ්නෙ එළියට එන්න බෑ කියන කතාව මතක් කරමින් මම කතාවස කරනවා.
බෝවෙන් සිතේ ඔබතුමාට ගරු වේලු කුමාර් මහත්මයා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, சந்தர்ப்பத்திற்கு நன்றி. இன்று நடைபெறுகின்ற இந்த விவாதத்திலே நாட்டினது பொருளாதார நிலை நலிவடைந்திருக்கின்றது. நாட்டிலே இருக்கக்கூடிய முழுமொத்த மக்களுமே பொருளாதார ரீதியிலே பின்னடைவுக்குட்பட்டிருக்கின்றார்கள். அன்றாட மக்களினது வாழ்க்கை நிலை சிக்கலான ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. இன்றைய நாளை சமாளித்து முன் செல்கின்ற போது நாளைய நாளை எவ்வாறு நாங்கள் வாழப்போகின்றோம் என்ற ஒரு சந்தேகித்த ஒரு சந்தேகத்துடனான நிலையிலே மக்கள் இருக்கின்ற நிலைமையே இன்று காணப்படுகின்றது. இவ்வாறான சூழலிலே பல்வேறு சர்வதேச அமைப்புகள் சுட்டி காட்டுகின்றது, இலங்கையிலே இருக்கக்கூடிய 60 லட்சத்திற்கு அதிகமான மக்கள் ஒருவேளை உணவுக்காக இன்று திண்டாடுகின்ற நிலைமை தோன்றியிருக்கின்றது என. இது இன்னும் ஒரு சில வாரங்களில் ஒரு சில மாதங்களில் மிக மோசமான சூழ்நிலைக்கு தள்ளப்படும் என புள்ளி விவர ரீதியாக சர்வதேச ரீதியான அமைப்புகள் எடுத்து காட்டுகின்ற சூழல் ஏற்பட்டிருக்கின்றது. இவ்வாறான ஒரு நிலையிலே இதனை புரிந்து கொண்டதாக இந்த அரசாங்கத்தினுடைய செயற்பாடுகள் இல்லாதிருக்கின்றது. உள்நாட்டில் இருந்து மக்கள் போராட்டத்தின் மூலம் இந்த நாட்டிற்கும் அரசாங்கத்திற்கும் சொன்னது மக்களினுடைய ஆணையுடைய அரசாங்கம் ஒன்றை உருவாக்குங்கள் என்பது. இன்று சர்வதேச சமூகம் சுட்டிக்காட்டிக் கொண்டிருப்பது மக்கள் ஆணையுடைய ஒரு அரசாங்கத்தை ஏற்படுத்துங்கள் என்பது. ஆனால் இன்று இந்த அரசாங்கம் என்ன செய்து கொண்டிருக்கின்றது? வரப்போகின்ற உள்ளூராட்சி மன்ற தேர்தலை பின்தள்ளுவதற்காக எல்லை நிர்ணய சபையை உருவாக்குகின்றது. அதே போல இன்று தங்களுடைய ஆளும் கட்சி பிரதிநிதி ஊடாக இந்த உள்ளூராட்சி மன்ற திருத்த சட்டமூலத்தை முன்வைக்கின்றது. மிக தெளிவாக இதன் மூலம் இந்த அரசாங்கமானது எதிர்வருகின்ற தேர்தல்களை பின்தள்ளுவதற்குரிய உபாயங்களை ஏற்படுத்தி கொண்டிருக்கின்றது. சூட்சகமாக அந்த நகர்வுகளை மேற்கொள்ள பார்க்கின்றது என்ற மோசடியை நாங்கள் இந்த சபையிலே சொல்ல வேண்டியிருக்கின்றது. அவே இந்த நாட்டிற்கு இந்த பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு இன்றைய சூழ்நிலையிலிருந்து மீளலுவதற்கு நிச்சயமாக மக்கள் முன்னே சென்று மக்கள் ஆணையை பெற்றுக்கொள்ள வேண்டிய நிலைமை இருக்கின்றது. இன்று நாட்டினது நிலைமை என்ன? இந்த நாட்டினது நிலைமை வெக்கக்கேடானதாக இருக்கின்றது. நாட்டை விட்டு மக்கள் ஓடி செல்லுகின்ற நிலைமை ஏற்பட்டிருக்கின்றது. நாட்டுக்கு தெரியாமல் வெளியேறுகின்ற நிலைமை ஏற்பட்டிருக்கின்றது. இன்றைய நேற்றைய தினம் ஆகின்ற போது வியட்நாம் சிங்கப்பூர் அருகிலே 300க்கு அதிகமான இலங்கையர்கள் கடலிலே மீட்கப்பட்டிருக்கின்றார்கள். நாட்டை விட்டு வெளிநாடுக்கு வெளியேறி சென்றவர்கள் மீட்கப்பட்டிருக்கின்றார்கள். அவை விட்டால் போதும் சாமி, நாங்கள் போய் சேருகிறோம், உயிரை காப்பாற்றிக் கொள்ளுகின்றோம் என்ற நிலைமையை இந்த அரசாங்கம் ஏற்படுத்திவிட்டு இந்த வெக்கக்கேடான நிலைமையிலும் இந்த அரசிலே இருந்து கொண்டு தேர்தலை பிற்போடுவோம் என நினைப்பது ஒரு வெக்கக்காடான செயலாகும். இன்று எங்களுக்கு தெரியும், இந்த நாட்டிலே இருக்கக்கூடிய இந்த பொருளாதார சூழ்நிலையிலே மிக முக்கியமாக மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கக்கூடிய ஒரு சமூகமாக மலையக சமூகம் இருக்கின்றது, தோட்ட தொழிலாளர் சமூகம் இருக்கின்றது. இது யாராலும் மறுக்க முடியாத ஒன்று. எங்களுக்கு தெரியும், அன்று இந்த சமூகத்தை பிரதிநிதித்துவம் செய்தவர்கள் அன்று வந்து சொன்னார்கள், தமிழ் முற்போக்கு கூட்டணியினர் இந்த சபையிலே பேசி என்ன செய்ய போகின்றார்கள், பத்திரிகையிலே அறிக்கை விட்டு என்ன செய்ய போகின்றார்கள், நாங்கள் ஜனாதிபதியோடு தான் பேசுவோம், பிரதமரோடு தான் பேசுவோம் என்றார்கள். ஆனால் இன்று அவர்கள் வந்து சபையிலே கேட்கின்றார்கள், ஏன் இந்த பிரச்சனை எல்லாம் பேசுகின்றீர்கள் இல்லை என கேட்கின்றார்கள். பத்திரிகையிலே முழுக்க முழுக்க அறிக்கைகளை வெளியிடுகின்றார்கள். நல்லது நல்லது, நாங்கள் அதனை வரவேற்கின்றோம். ஆனால் இப்போதும் சபையிலே வந்து மலையகத்தினுடைய பிரச்சனையை யாரும் பேசாதீர்கள், அவ்வாறு இல்லை என மூடி மறைப்பதற்கு பார்க்காதீர்கள். இன்று மலையக மக்களுக்கு இருக்கக்கூடிய பிரச்சனையை இந்த சபையிலே பேச வேண்டும், சர்வதேச சபையிலே பேச வேண்டும். எங்கள் மக்களுக்கு பிரச்சனை இருக்கின்றது, மக்கள் பின்தள்ளப்பட்டிருக்கின்றார்கள், மக்கள் ஓரம் கட்டப்பட்டிருக்கின்றார்கள், மக்கள் பட்டினியை எதிர்நோக்குகின்றார்கள், மக்களுக்கு தோட்டங்களிலே அங்கே சம்பள பிரச்சனை இருக்கின்றது, அங்கே தொழில் பிரச்சனை இருக்கின்றது. இதனை நாங்கள் மறைத்து முன் செல்ல முடியாது. அவே இந்த நாட்டில் இருக்கக்கூடிய சகல சமூகத்தினரும், வடக்கில் இருக்கக்கூடிய பிரதிநிதியாக இருக்கலாம், தெற்கிலே இருக்கக்கூடிய பிரதிநிதியாக இருக்கலாம், மத்தியதிலே இருக்கக்கூடிய பிரதிநிதியாக இருக்கலாம், சகலரும் எங்களது பிரச்சனையை வெளிப்படுத்த வேண்டும், முன்வைக்க வேண்டும். அந்த முன்வைப்பதன் ஊடாகத்தான், பிரச்சனை வெளிக்கொண்டு வருவதன் ஊடாகத்தான் எங்களது உண்மை நிலை தெரிந்து அதற்கு நாங்கள் தீர்வு காண முடியும். ஆகவே உள்ளதை வெளிப்படுத்தாமல் மறைப்பது, உள்ள பிரச்சனையை வெளிப்படுத்துவது எங்களது மக்களினது கௌரவத்திற்கு தாக்கத்தை ஏற்படுத்துவதல்ல, தாக்கத்தை ஏற்படுத்துவதில்லை. எங்களுடைய மக்களின் பிரச்சனையை கௌரவமாக வந்து சொல்வதற்கே பிரதி சபாநாயகர் அவர்களே இந்த சபை இருக்கின்றது. அவை அந்த பிரச்சனை நாங்கள் ஒதுக்கப்பட்டிருக்கின்றோம், ஓரம் கட்டப்பட்டிருக்கின்றோம், பின்தள்ளப்பட்டிருக்கின்றோம், பிரச்சனைகள் இருக்கின்றது. அவை அதனை இத்தகைய சபையிலே நாங்கள் கூறி அதற்கு தீர்வு காண வேண்டிய காலகட்டம் வந்திருக்கின்றது. அவை சபைக்கு வந்து உங்கள் கருத்துக்களை சொல்லக்கூடிய நிலை என்று தமிழ் முற்போக்கு கூட்டணி ஏற்படுத்தி இருக்கின்றது. அவ்வாறு சொல்லக்கூடியது அந்த பரந்த மனப்பான்மையை இன்னும் சில நாட்களிலே உங்களுக்கு வளர்த்துக் கொள்ளக்கூடிய சூழலையும் தமிழ் முற்போக்கு கூட்டணி அடித்தளமிட்டு தரும் என்பதை இந்த சபையிலே கூறி மலையக மக்களின் இன்றைய நிலைமைக்கு அல்லது இந்த பொருளாதார சூழலோடு ஏற்பட்டிருக்கக்கூடிய இந்த பாரிய நெருக்கடி நிலைக்கு இந்த அரசாங்கம் வகை கூற வேண்டும், பொறுப்பு கூற வேண்டும், அதற்கு ஒரு நிவாரணத்தை சரியான வழிமுறையை ஏற்படுத்த வேண்டும் என்பதை இந்த சபைக்கு கூறி
விடைபெறுகின்றேன். මේලකට කරු උදේ කුමාර් මැතිතුම අපතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. සභේක තලමි තාංගුම් ගෞරව උරුපිනර් අවර්ගලේ ඉන්ද්‍රේ තිනම් සභේලේ මුන්වෙයිකපටුල්ල කාලෙත්තුක තේවියානේ ප්‍රේරණේයි කරඳු කොണ്ട് උරයාටුදේරේ මහල්චි අඩිග්‍රේන් ඉදු මුඛ්‍යමාන ඔරේ ප්‍රේරණේහන කරදිග්‍රේන් කුරිපාගෙන් ද නාටිලේ පොර්ලාදාර නෙර්කඩි ඒට්පට්ටේ අනෛති තරපිනරෝම් පල්වේරි විදමාන இன்னர்களுக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கிறார்கள். இந்த நிலையிலே இலங்கையில் வாழும் மொத்த சனத்தொகையிலே 57 லட்சம் பேருக்கு உணவு உதவி தேவை என ஐநா அறிக்கை தெரிவித்துள்ளது. இதிலே கணிசமானவர்கள் மலையகத்தை சேர்ந்தவர்கள் என்று கூறினால் அது பிள்ளையில்லை என்று நான் நினைக்கிறேன். ஏனென்றால் பெருந்தோட்ட பகுதியிலே வாழும் மலை மக்களுடைய நிலைமை இதன் காரணமாக ஒரே இடத்திலே தேங்கி கிடக்கிறது. உழைப்புக்கேற்ற ஊதியம் இல்லாததும் இது ஒரு மிக முக்கியமான ஒரு காரணமாகும். மலை மக்களின் உழைப்பு ரீதியாக பெருந்தோட்ட கம்பெனிகளால் பாரிய அளவு சுரண்டப்படுகிறது. இந்த பெருந்தோட்ட கம்பெனிகளின் வருமானத்தை அதிகரித்து அவர்கள் வெளிநாடுகளை முதலீடு செய்வதற்கும் மாற்று வழிகளை முதலீடு செய்வதற்கும் உறுதுணையாக இருக்கும் இந்த பெருந்தோட்ட தொழிலாளர்களின் நியாயமான சம்பளத்தை வழங்க கூட இந்த பெருந்தோட்ட கம்பெனிகள் முன் வருவதில்லை. இதன் காரணமாக ஆண்டாண்டு காலமாக இந்த நாட்டின் பொருளாதாரத்துக்கு முதுகெலும்பாக இருந்த இந்த பெருந்தோட்ட மக்களின் வாழ்க்கை தரம் உயர்ந்த பாடில்லை. ஆனாலும் அவர்கள் தங்கள் சொந்த முயற்சியால் இதுவரை காலம் கல்வி ரீதியாகவும் படிப்படியாக வளர்ந்திருக்கிறார்கள் தவிர, ஆனால் மாறி மாறி வரும் அரசாங்கங்களாக இருக்கலாம், எல்லாமே இந்த மலை மக்களை ஒரு மாற்றாந்தாய் மனப்பான்மையோடு தான் பார்த்துக் கொண்டிருக்கிறது என்பதை மிகவும் ஒரு கவலைக்குரிய விடயமாக பார்க்கிறோம். அத்தோடு இதன் காரணமாக பெருந்தோட்ட பகுதியிலே வாழும் மக்கள் தங்களுடைய பிள்ளைகளுக்கு தேவையான சுகாதாரம் மற்றும் கல்வி வசதியிலே கூட முழுமையாக பூர்த்தி செய்ய முடியாமல் தவித்துக் கொண்டிருக்கிறார்கள். அவை மேலும் இந்த நாட்டிலே இந்த பொருளாதார பிரச்சனை, இந்த அரசாங்கம் வந்ததுக்கு பிறகு பொருளாதார பிரச்சனை நாளுக்கு நாள் அதிகரித்து இந்த மக்கள் பல்வேறு இன்னல்கள் முகம் கொடுத்துக் கொண்டிருக்கும் போது நாட்டிலே வரிகள் அதிகரிக்கப்பட்டு அத்தியாவசிய பொருட்களின் விலைகள் அதிகரிக்கப்பட்டு மேலும் மின்கட்டணம் நீர் கட்டணம் போன்றவை அதிகரிக்கப்பட்டு மக்கள் பல்வேறு விதமான பிரச்சனைக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கும் நிலையிலே அதிகரிக்கும் மத்தியிலே தன் வாழ்வாரத்தை முன்கொண்டு கொள்ள முடியாத மக்களுக்கு மத்தியிலே பெருந்தோட்ட மக்கள் மிகவும் கஷ்டப்பட்டுக் கொண்டிருக்கும் நிலையிலே இந்த அரசாங்கம் உடனடியாக இந்த பெருந்தோட்டம் மக்களுக்கான ஒரு விசேட நிவாரண திட்டம் ஒன்றை முன்வைக்க வேண்டும் என்று நாங்கள் கோரிக்கை முன்வைக்கிறோம். ஏனென்றால் இங்கு பேசிய பலர் கூட இந்த நாட்டில் அனைத்து மக்களும் பாதிக்கப்பட்டிருக்கும் போது கூட இந்த பெருந்தோட்ட மக்களின் பிரச்சனைகள் தெளிவாக எடுத்து கூறினார்கள். ஆகவே இது குறித்து அரசாங்கம் கூடிய கவனம் செலுத்த வேண்டும் என்று கூறிக்கொள்வதோடு, தற்போது அபிவிருத்தி மற்றும் பொருளாதார ரீதியாக பின்தங்கியுள்ள மலைய மக்களை அரசியல் ரீதியாகவும் பின்தள்ள ஒரு சதி நடக்கிறதா என்ற ஒரு சந்தேகம் எங்கள் மத்தியில் எழுந்துள்ளது. குறிப்பாக தற்போது எல்லை நிர்ணய சபை ஒன்று நிறுவப்பட்டுள்ளது. இந்த சபைக்கு முன்னாள் தேர்தல் ஆணைக்குழுவின் தலைவர் மஹிந்த ஜெயசபிரிய அவர்கள் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். அதில் உள்ள மற்ற உறுப்பினர்கள் உற்று நோக்கும் போது பெரும்பான்மை இனத்தை சேர்ந்த ரெண்டு பேரும், வடகிழக்கு தமிழ் மக்களை பிரதிநிதிப்படுத்தும் ஒருவரும், அதே போல சிறுபான்மை முஸ்லிம் மக்கள் சார்பாக குரல் கொடுக்க ஒருவரும் நியமிக்கப்பட்டுள்ள நிலையிலே இந்த நாட்டிலே வாழும் சுமார் 15 லட்சம் இந்திய வம்சாவளி மலைய மக்களை பிரதிநிதித்துவப்படுத்த ஒருவர் கூட அதில் உள்வாங்கப்படவில்லை என்பது மிகவும் ஒரு கவலைக்குரிய விடயமாகும். குறிப்பாக நூரெலியா மாவட்டத்திலே அதிக மக்கள் தொகை கொண்ட பிரதேச சபைகள், அதிக மக்கள் தொகை கொண்ட பிரதேச செயலகங்கள், அதே போல அதிக அளவான மக்கள் தொகை கொண்ட கிராம சேவகர் பிரிவுகளும் காணப்படுகின்றது. அவை நாட்டில் உள்ள மற்ற கிராம சேவக பிரிவுகளுக்கு இணையாக நியாயமான ஒரு மக்கள் தொகை கொண்ட பிரதேச கிராம சேவக பிரிவுகள் அமைக்கப்பட வேண்டும் என்பது கோரிக்கை முன்வைக்கிறேன். ஏனென்றால் இதன் மூலம்தான் அரசாங்கத்தால் முன்னெடுக்கப்படும் அபிவிருத்தி திட்டங்களாக இருக்கலாம், நிவாரண திட்டங்களாக இருக்கலாம், அல்லது சமூர்த்தி போன்றவை இந்த மக்களுக்கு நியாயமான முறையில் வந்து கிடைக்கும். அவை நூரே மாவட்டத்தை பொறுத்தவரையிலே குறைந்த அளவு கிராம சேவக பிரிவுகள் உள்ளதும், அதே போல ஒரு கிராம சேவக பிரிவுகளில் அதிக அளவான மக்கள் தொகை இருப்பதும் அவர்கள் ஒரு பாதிப்பாக இருக்கிறது. அவர்களுக்கு நியாயமான அந்த கொடுப்பனவுகளால் உரிமைகள் கூட நிவாரணங்கள் கூட கிடைக்காது தான் கடந்த காலங்களில் நடைபெற்ற ஒரு விடயமாக நாங்கள் பார்க்கிறோம். ஆகவே இந்த வகையில் புதிய ஜனாதிபதி அவர்கள் இந்த நாட்டை பொறுப்பேற்று புதிய பாதையில நாட்டை கொண்டு செல்வார் என்று நினைத்தோம். அது ஒரு நம்பிக்கையும் இருந்தது. ஆனால் அது நடைபெறாமல் அவரும் அந்த பழைய வழியிலே தான் சென்று கொண்டிருப்பதாக காணக்கூடியதாக இருக்கிறது. குறிப்பாக எரிபொருள் பிரச்சனைக்கு தீர்வில்லை, சமையல் எரிவாயு பிரச்சனைக்கு தீர்வில்லை, அதே போல மெதுவெதுவாக விலையை குறைத்து மீண்டும் விலைகள் பாரிய அளவு அதிகரிப்பதை நாம் காணக்கூடியதாக இருக்கிறது. அதே போல எரிபொருட்களின் விலையும் அதிகரிக்கப்பட இருப்பதாக கூறப்படுகிறது. சமையல் எரிவாயின் விலை ஏற்கனவே அதிகரிக்கப்பட்டுள்ளது. அதே போல அந்த அரசாங்கம் மீண்டும் அந்த ஏற்கனவே இருந்த ஜனாதிபதி மற்றும் நிதியமைச்சர் செய்த வேலையை மீண்டும் ஆரம்பிச்சிருக்கு. அதாவது பணம் அச்சிடும் அந்த படலத்தை ஆரம்பித்திருக்கிறார்கள். அதனால் பணவீக்கம் மீண்டும் அதிகரிக்கக்கூடிய சாத்தியக்கூறுகள் அதிகமாக காணப்படுகிறது. மேலும் அடுத்த வாரம் இந்த சபையிலே வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்பட இருக்கிறது. அதிலே இந்த மக்கள் வயிற்றிலே அடி விழுகுமா அல்லது தலையிலே இடி விழுகுமா என்று மக்கள் ஒரு அச்சத்திலே இருக்கிறார்கள். மீண்டும் சர்வதேச நாணய நிதியத்திடம் கடன் கோரி ஒரு வருடத்துக்கு மேலாக இதுவரை ஒரு டாலர் கூட அரசாங்கத்துக்கு கிடைத்ததாக தெரியவில்லை. அவை இதுவும் நாட்டின் தேக்க நிலைக்கு மிகவும் ஒரு முக்கியமான ஒரு காரணமாக நாங்கள் பார்க்கப்படுகிறது. அதே போல தெரியும், அண்மை காலங்களிலே நாட்டை விட்டு பல இளைஞர்கள், வைத்தியர்கள் போன்ற பல புத்திஜீவிகள் நாட்டை விட்டு வெளியேறும் நிலையில் காணப்படுகிறது.
சில
சட்ட ரீதியாகவும் சரி, சட்ட விரோதமாகவும் சரி, நாட்டை விட்டு வெளியேறும் நிலை தான் அதிகமாக காணப்படுகிறது. ஆகவே இதனை ஒரு நாட்டின் ஒரு எதிர்கால சந்ததியினருக்கு மிகவும் ஒரு பாதிப்பான ஒரு விடயமாக காணப்படும். அதே போல நான் ஏற்கனவே கூறியது போல இந்த எல்லை நிர்ணய சபை ஸ்தாபிக்கப்பட்டதன் ஊடாக நாட்டின் தேர்தலை, குறிப்பாக உள்ளூராட்சி சபை தேர்தலை பின்போடும் ஒரு கைகரியம் நடைபெறுவதாக இருக்கிறது. இது உண்மையாலுமே ஒரு ஜனநாயக விரோத செயல்பாடாகும். மக்களின் அடிப்படை உரிமை மீறலாக இதை பார்க்கிறோம். ஆகவே அரசாங்கம் இதனை பயன்படுத்தி தேர்தலை பின்போட்டு தனது ஆட்சியை தக்க வைத்துக் கொள்ளும் நிலையை தான் ஏற்படுத்திக் கொண்டிருக்காகவே உண்மையாலும் மக்களின் கோரிக்கைகளுக்கு, மக்களின் மனநிலைமைக்கு மதிப்பளித்து நியாயமான முறையில் நடைபெறும். அதன் மக்கள் தீர்ப்பு தான் மகேசன் தீர்ப்பு என்றே மக்கள் அரசாங்கம் அதற்கு செவிமடுக்க தயாராக இருக்க வேண்டும் என கோரிக்கை முன்வைக்கிறேன். இறுதியிலே நான் ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். மீண்டும் இந்த அனைத்து பிரச்சனைகள் தீர்வு எடுக்க வேண்டுமா, ஒரு ஸ்திரமான ஒரு அரசாங்கம் உருவாக்கப்பட வேண்டும், நிலையான ஒரு அரசாங்கம் உருவாக்கப்பட வேண்டும். அதன் மூலம் மட்டும்தான் சர்வதேசத்தின் நன்மதிக்கை பெற்று நம்மளுக்கு தேவையான உதவிகளை பெற்று ஒரு நிலையான அரசாங்கத்தை உருவாக்கி நாங்கள் முன்னோக்கி செல்ல முடியும். அதற்கு அரசாங்கம் நிச்சயமாக மக்களின் தீர்ப்புக்கேற்ற செயல்பட வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.